ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
SBS ගුවන්විදිලය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලය සමඟ sps.com.au/sinhalese.
ජුනි මාසේ 13 වෙනිදා සඳුදා දවසේ සතිය ශ්‍රී ලාංකේය පවත්වීම සමාරම්භ කරන්නයි අපි දැන් සූදානම් වන්නේ. SBS සිංහල ගුවන්විදුලියෙන් ගෙවිගේ සතිය ශ්‍රී ලංකාවේ සිදු වෙච්ච උණුසුම් සහ වැදගත් තොරතුරු එක මිටට සම්පින්නණය කරන්නයි දැන් සූදානම්. අපි සම්බන්ධ කරගන්නවා ශ්‍රී ලංකාවේ සිට මේ සඳහා මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. මනෝජ්, ආයුබෝවන් සුබෝදසනක්.
ආයුබෝවන් සුබෝදසනක් මදුර.
බොහෝ උණුසුම් සිදුවීම් සිද්ධ වුණු සතියක් විදිහට තමයි ගෙවිගේ සතිය අපිට ශ්‍රී ලංකාවේදී හඳුන්වන්නට පුළුවන් වෙන්නේ. දේශපාලන ක්ෂේත්‍රයේ වෙත මුලින්ම අවධානය යොමු කළොත් එහෙම බැසිල් රාජපක්ෂගේ ඉවත්වීම තමයි ප්‍රධානතම ආන්දෝලනාත්මකම ප්‍රවෘත්තිය බවට පත් වුණේ පසුගිය සතියේ. ඒ අතරතුරේදී මනෝජ, මේ සතියේදී තවත් රාජපක්ෂ කෙනෙකුගේ ඉවත්වීමක් පිළිබඳවත් කණින් කොණින් ඇහෙන්නට පටන් ගන්න තිබෙනවා. අපි මුලින්ම බැසිල්ගෙන් පටන් ගමු.
ඔව් මදුර, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක, ඒ වගේම නිර්මාතෘ හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයා තමන් දරන පාර්ලිමේන්තු මන්ත්‍රීදුරින් ඉල්ලා අස්සුරා. ඔබ දන්නවා ඔහු මේ මොහොතේ ඔහුට තිබෙනවා ප්‍රධාන චෝදනා කීපයක්. එකක්, ඔහු ද්විත්ව පුරවැසියෙක්, පාර්ලිමේන්තුවේ බහුතරයක් ආණ්ඩුව නියෝජනය කරන කණ්ඩායමක්. ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවට පැමිණීම අනුමත නොකරමින් ඉදිරියට ව්‍යවස්ථා සංශෝධනයක් පවා ගේන්න එනවා. වර්තමාන තත්ත්වය ඇතුළේ ඇතැම් විට 21 වෙනි සංශෝධනයේ සම්මත වී ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීදුරේ දැරීම තහනම් විය හැකි බැවින් ඊට කලින් ගන්න පියවරක් විදිහට බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීදුරෙන් ඉල්ලා අස්වුරා වෙන්න පුළුවන්. ඔහු ආවේ ජාතික ලැයිස්තුවෙන්. ඔහු කෙලින්ම ආපු ගම මුදල් ඇමතිවරයා විදිහට පත් වුණා. රටේ ආර්ථිකය පිරිහුණා, කඩන්න වැටුණා. ඊට පස්සේ බොහෝ දිනක් බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයාට චෝදනා කරන්න පටන් ගත්තා. මේ තත්ත්වයට හේතුනේ ඔහුගේ ක්‍රියාකලාපය. ඔහු කියන දේ අහන්නේ හිතුමතේට වැඩ කරනවා. සමහර අමාත්‍යංශ වලට අදාළ කැබිනට් පත්‍රිකා, කැබිනට් මල්ටි ඉදිරිපත් කරනවා. නමුත් අදාළ අමාත්‍යවරුවක් දන්නේ නැහැ. විශේෂයෙන් ගෑස් සම්බන්ධයෙන් වඩා ඇමරිකානු නිව් ෆෝටර්ස් සභාවගම සමග අත්සන් කර ගිවිසුම වගේ කාරණා පිළිබඳව නැවතත් අවධානය යොමු කරනවා. ඒවා නිසි ආකාරයෙන්, නිසි ක්‍රමවේදයකින් තොරව කණ්ඩායම් දැනුවත් නොකර ඉදිරිපත් කරපු දේවල් මේවා කැබිනට් එකටවත් ඉදිරිපත් වුණේ නැහැ කියලා අපි දැක්ක කලින් විමල් වීරවංශ ඇමතිවරයා එහෙම කිව්වා. ඉතින් විමල් වීරවංශ හිටපු ඇමතිවරයා එහෙම කිව්වා. ඉතින් මේ වගේ පසුබිමක් ඇතුලේ දැන් ඔහු තීරණය කරලා තිබෙනවා 21 වෙනි සංශෝධනය හරහා ඔහුගේ සාවරය, කියන්නේ ඔහුගේ මන්ත්‍රීදුරය අහෝසි වෙන්න කලින් පාර්ලිමේන්තුවෙන් ඉවත් වෙන්න. ඔහු මාධ්‍ය හමුවක් කියලා අදහස් පළ කළා. ඔහු යම් විදිහකට මාධ්‍යවේදීන් ප්‍රශ්න කරා මේ තත්ත්වයට පත් උනේ ඇයි, කවුද මේවට වග කියන්න ඕන කියලා. ඔහු එක අවස්ථාවකදී කියනවා ඒකට වග කියන්න ඕනේ අපිට ඡන්දෙ දීපු 69 ලක්ෂ තමයි කියලා. ඒ කියන්නේ ඔවුන් ඡන්දෙ දීපු ඉන්න තමයි මේ තත්ත්වේ පත් උනේ කියලා. ඒක විහිළුවට කිව්වත් අපි දැක්කා ටිකක් විද්‍යුත් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය අවධානය දිනාගත්තු ඇතැම් කණ්ඩායම් ඒ පිළිබඳව නසතුටෙන් තමන්ගේ අදහස් පළ කරපු තත්වයක් බවට පත් වුණා. දැන් කොහොම වුණත් ඔහු බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා තමන් දරන මන්ත්‍රීදුරෙන් ඉල්ලා අස්වුරා. ඔබ කියපු ඊළඟ කාරණය තවත් රාජපක්ෂවරයෙක්. ඔව්, පෞගේ දවස්වල කතා කීපයක් ගියා. රාජපක්ෂවරුන්ට ඉදිරියේදී අමාත්‍ය දුර හෝ පාර්ලිමේන්තුව තුළ යම් ආකාරයෙන් බලතල දීමක් සිද්ධ නොවේවි කියලා. ඒ අනුව මේ වෙනකොට පාර්ලිමේන්තුව නියෝජනය කරන දෙන අග්‍රාමාත්‍යවරයා දුරේ නසුනා, මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවෙන් මස්සුනා, රොසිටවල් රාජපක්ෂ, ශෂෙන් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, නිපුණ රණවක කියන මේ රාජපක්ෂ පරපුරේ කීප දෙනෙක් පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. ඒ අතරින් කෙනෙක් මේ සතියේ ඉවත් වෙන්න පුළුවන් කියලා වාර්තා වෙනවා, අනුමාන කෙරෙනවා. අපි දැක්කා පෞගිය දවසක පාට්ලි චම්පිය රණවක හිටපු ඇමතිවරයාත් යම් ආකාරයෙන් මතු කරලා තිබුණා. අර චමල් රාජපක්ෂ ඇමතිවරයා කියන වගේ වෙලාවට අතාරින්න පුරුදු වෙන්න ඕන වගේ කතාවක් කියලා තිබුණා. ඉතින් එහෙම බලුවම සමහර විට චමල් රාජපක්ෂ ජ්‍යෙෂ්ඨ රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇමතිවරයා වෙන්න පුළුවන්, සමහර විට ඔහු වෙන්න පුළුවන් පාර්ලිමේන්තු මන්ත්‍රීතුරින් මේ සතිවත් වේවි කියලා යම් කතාවක් වෙනුවට නිර්මාණය වෙලා තියෙනවා මදුර.
බැසිල් රාජපක්ෂගේ ඉවත්වීමත් සමගම ශ්‍රී ලංකාවේ තවත් ප්‍රධාන ව්‍යාපාරිකයෙක් පාර්ලිමේන්තුවට පැමිණෙන ප්‍රවෘත්තියක් තමයි පසුගිය සතියේ ඊළඟ දෙවෙනි ප්‍රධාන ප්‍රවෘත්තිය බවට පත් වුණේ. මේ වන විට එහි තිබෙන සත්‍යාසත්‍යතාවය කොහොමද කියලා තහවුරු කරගන්නට අපි කැමතියි. අතරතුරේදී මනෝජ් නව අමාත්‍යදුර දෙකක් ගැසට් කිරීමකුත් සිද්ධ වුණා පසුගිය සතියේදී. අපි මේ ගැනත් කතා කරමු.
ඔමදුර ගිය බ්‍රහස්පතින්දා රෑම ජනාධිපතිවරයා අමාත්‍යංශ දෙකක් ගැසට් කරනවා. එකක් තමයි තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය. මේකට අයිති වෙන ආයතනත් ගැසට් කරලා තිබුණා. ඊට පස්සේ තම අමාත්‍යංශයක් ගැසට් කරනවා කාන්තා ළමා කටයුතු හා සමාජ සවි බලගැන්වීමේ අමාත්‍යංශය. එතකොට දැන් මේ අලුතෙන් නම් කරපු අමාත්‍යංශ දෙකෙන් එකක් තාක්ෂණ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය ධම්මික පෙරේරා රටේ ප්‍රකට ව්‍යාපාරිකය ඔහු වෙනුවෙන් නිර්මාණය කරපු මාත්‍යංශයක් කියලා කියවෙනවා. අපි දැක්කා බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා දුරෙන් ඉවත් වීමත් එක්ක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමාජිකත්වයේ අරගත්ත ධම්මික පෙරේරා මහත්මයා. ඊට පස්සේ ඔහුගේ නම දැන් මැතිවරණ කොමිසමට යොමු කරලා තියෙනවා. ඒත් එක්කම අපි දැක්කා ධම්මික පෙරේරා මහත්මයා විශාල ව්‍යාපාර ප්‍රමාණයක අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකත්ව සභාපති තනතුරු ආදී දේවල් දරනවා. අපිට ආරංචි වුණු විදිහට ඔහු සියලු අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකත්ව වලින් ඉල්ලා අස් වෙලා කියලා කියනවා ඔහු ව්‍යාපාරවල හිමිකරු නිසා. ඒ අනුව මේ සතියේ බොහෝ දුරට ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විදිහට දිවුරුම් දීලා ඊට පස්සේ අමාත්‍ය දුරේ දිවුරුම් දෙයි කියලා විශ්වාස කරනවා තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය දුරේ. ඉතින් මේ වගේ තත්වයක් ඇතුලේ රට පත් වෙලා තිබෙන තත්වයෙන් ගොඩ ගන්න ඔව් අපි දැක්ක පෞගේ දවස්වල මාධ්‍යයට ඇවිල්ලා විවිධ අදහස් කියනවා. ඩොලර් ඇස් කරන හැටි, ජාත්‍යන්තරය සමග ගනුදෙනු කරන හැටි, රටේ රාජ්‍ය ආදාය වැඩි කර ගන්න හැටි, මේ වගේ කාරණා කීපයක් ගැන ටිකක් උනන්දුවෙන් කතා කරනවා අපි දැක්කා. ඉතින් මේ විෂය ඇතුලේ අපි බලමු ඔහුට ඒ වගේ හිමිටු කරන්න පුළුවන්කම ලැබෙවිද කියලා තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා විදිහට ඔහු දිවුරුම් දුන්නොත් මේ සතියේ.
මේ ඔක්කොම කාරණා සිද්ධ වෙන අතරතුරේදී ආණ්ඩුපක්ෂයේ රැස්වීමකුත් පවත්වනා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින දේශපාලන තත්ත්වය, ආර්ථික අර්බුදය සහ 21 වෙනි සංශෝධනය පිළිබඳව කතාබහ කරන්නට ආණ්ඩුපක්ෂයේ ඒ රැස්වීමෙන් ගත්ත තීන්දුව තීරණ සහ සිද්ධ වෙච්ච උණුසුම් කාරණා පිළිබඳවයි මනෝජ් දැන් අපි අවධානය යොමු කරන්නේ.
ඔව්, පහුගිය සඳුදා රාත්‍රියේ තමයි මේ රැස්වීම ආණ්ඩුපක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්වුණේ. නිලධාරීන් කීප දෙනෙකුටත් මේ අවස්ථාවට ආරාධනා කරලා තිබුණා. මහ බැංකු අධිපතිතුමා, මුදල් අමාත්‍යංශ ලේකම්තුමා, කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්තුමා, කෘෂිකර්ම අධ්‍යක්ෂ රාල්වරයා, විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු පිරිසකට මීට ආරාධනා කරලා තිබුණා. අගමැතිවරයා මෙහිදී සඳහන් කරා ඉස්සරහ කාල සීමාවේදී ජනතාව බඩගින්න නිතියන් නැතුව උන් ජීවත් කරන්න වැඩපිළිවෙලක් සකස් කරනවා, ඉදිරියට අරගෙන යනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක කරපු සාකච්ඡාවල ප්‍රගතිය රත්නපුර ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරුන් දැනුවත් කළා. ඒත් එක්කම වගා කරන්නට රාජ්‍ය ඉඩම් ලබා දෙන බලාපොරොත්තු වෙනවා කියලත් අගමැතිවරයා කිව්වා. ඒත් එක්කම ඇමතිවරුන්ට ගමට ගිහිල්ලා වැඩ කරන්න කියලත් කිව්වා. ඉතින් මේ වෙලාවේ සරත් වීරසේකර මන්ත්‍රීවරයා රාජ්‍ය ඉඩම් වගා කරන අයට දීම සම්බන්ධයෙන් විරෝධයක් මතු කරලා තියෙනවා. ඉඩම් වල ඔප්පු දුන්නොත් ඒ අයට ඉඩම් විකුණන්න තත්ත්වයට පත් වෙන්න පුළුවන්. ඒ හින්දා ඒක සොයා බලන්න කියලා ප්‍රසංග අගමැතිවරයා කියලා තිබුණා. විරුද්ධ වෙන මන්ත්‍රීවරුන් ඉන්න ප්‍රදේශවලට ඇර අනිත් ප්‍රදේශවල ඉඩම් දෙන්න උත්සාහ කරමු කියලා. ඉතින් 21 වෙනි සංශෝධනය පිළිබඳව අදහස් දක්වලා තියෙනවා. 21 වෙනි සංශෝධනය ගේන එක මේ වෙලාවේ අපිට පිළිගන්න බෑ. ඊට කලින් අත්‍යවශ්‍ය ආහාර ප්‍රශ්නේ විසඳන්න 21 ගේන එක නෙවෙයි ප්‍රධාන කාරණය කියලා සරත් වීරසේකර මන්ත්‍රීවරයා කියලා තියෙනවා. ඒකට දල සරහ පෙරුම හිටපු ඇමතිවරයා අදහස් දක්වලා තියෙනවා. මේ වෙලාවේ විශාල අර්බුදයක අපි ඉන්නේ, ජනතාව අර්බුද රැසක ඉන්නේ. ඒ වගේ ප්‍රශ්න වලට උත්තර හොයන ගමන් අපි දේශපාලන ප්‍රතිසංස්කරණ දෙන්න ඕනේ. ජනතාව ඒවා ඉල්ලනවා. ඒ හින්දා 21 වෙනි සංශෝධනයේ දවසක් හෝ ප්‍රමාද කරන්න එපා කියලා ඩලස් අලහපරුව මන්ත්‍රීවරයා කිව්වා. ඉතින් මේ වැනි කාරණා පිළිබඳව අදහස්, මතවාද, මත ගැටුම් එක්ක ආණ්ඩුපක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ගිය සඳුදා නිමාවට පත් වුණා.
ඔබ නැවතත් එක්වන්නේ SBS සිංහල ගුවන්විදුලියේ සතියේ ශ්‍රී ලංකාවේ පවතිමත් සමගයි. අපි කතාබහ කරමින් සිටින්නේ ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ කරගත් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමග. මනෝජ්, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානක්කාර ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් සහ පක්ෂ 9ක් එක්ව මේ වන විට වෙනත් අලුත් සංධානයක් ගොඩනැගීමේ කාර්යයක නිරත වෙලා ඉන්නවා කියලා පසුගිය සතියේදී තවත් දේශපාලන ආරංචියක් සටහන් වුණා. මේ ගැන වාර්තාවන නවතම තොරතුරු මොනවද?
ඔමද්‍රෝය විමල් වීරවංශ, උදේ ගම්මන් පිල කියන අමාත්‍යවරු දෙන්නා ඇමති මණ්ඩලයෙන් ඉවත් කිරීමත් එක්ක මතුවුණු තත්වය සමග දේශපාලන පක්ෂ 11ක් එකතු වෙලා වැඩ කරන්න පටන් ගත්තා. ඔය බැසිල් රාජපක්ෂ විරෝධයට යම් ආකාරයකින් දැනෙන මුලපිරීමක් අවධානයක් යොමු කරපු තැන එතන වුණා. කොහොමද දැන් මේ පක්ෂය 11න් දෙකක් ඉවත් වෙලා තියෙනවා. එකක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුව පාර්ලිමේන්තුවේ කටයුතු කරනවා. අනෙක් එක තමයි ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරයක් හිමි වුණු ටිරාන් නලස් මන්ත්‍රීවරයා දැන් රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයා විදිහට කටයුතු කරන්නේ. එතකොට දැන් මේ පක්ෂ නවයේ සඳහනය යම් විදිහකට පහුගිය අඟහරුවාදා කමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදී හම්බ වෙලා ඔවුන් සාකච්ඡාවක් පැවැත්වුවා. උදේ ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, තිස්ස විතාරට, ජයන්ත සමරවීර, එතකොට වීර සුමන වීරසිංහ, ඩී ගුණසේකර, එක්කම විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ, අසංක නවරත්න, ගෙවිඳු කුමාරතුංග, අතුරුනි රතනහාමුදුරු මේ අය මේ කණ්ඩායම එකතු වෙලා ප්‍රධාන කාරණා කීපයක් ගැන සාකච්ඡා කරලා තිබුණා. ඒකෙන් ප්‍රධාන අවධානය යොමු වෙලා තිබුණේ ලංකාව ඉන්ධන ලබා ගන්න, රුසියාව ඉන්ධන ලබා දෙන්න රුසියාව කැමැත්ත පළ කරලා තියෙද්දි ඉන්ධන ලබා ගන්න ඇයි ආණ්ඩුව පෙළඹෙන්නේ නැත්තේ, ඒ සඳහා සූදානම් නැත්තේ ඇයි කියන කාරණය ගැන අවධානය යොමු කරලා තිබුණා. ආණ්ඩුවට බලපෑමක් කරන්න මේ පක්ෂ තීරණය කරලා තියෙනවා. ඒ අතරේ ඔවුන්ගේ කණ්ඩායම අලුත් සංධානයක් විදිහට පිහිටවන්න විශේෂයෙන් ඉස්සරහට මැතිවරණයක් වෙන්න පුළුවන්. දැන් ඔබ දන්නවා මේ ඇති වුණු තත්ත්වයක් එක්ක මේ කණ්ඩායමේ හඬේ තරම් මතු නොවන තත්ත්වයක් තිබෙනවා. නමුත් ඉස්සරහට ඡන්දයක් ආවොතින් ඡන්දෙ ඉල්ලන්න ඔවුන්ට සන්ධාන ගත වෙන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් සන්ධානයක් විදිහට ඉල්ලන්න සිද්ධ වෙනවා. ඒ අරමුණෙන් දැන් ඔවුන් සූදානම් වෙනවා අලුත් සන්ධානයක් ගොඩනගන්න. විමල් වීරවංශ, ගම්මන්පිල, එක්කම වාසුදේව නානායක්කාර කියන හිටපු ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් වන පක්ෂ නවයේ එකමුතුව.
ලංකාවේ පවතින මේ දේශපාලන සහ ආර්ථික අර්බුදය මැද අපි දැක්කා විශේෂයෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් දැන් ස්වාධීන වීමේ ප්‍රවණතාවක්. මේ ප්‍රවණතාවේ අලුත්ම චරිතය බවට පත් වුණා පසුගිය සතියේදී පාටලී චම්පික රණවක. පාටලීට මේ ස්වාධීන වීම ඔහුගේ දේශපාලන ජීවිතයේ එතරම් අලුත් අත්දැකීමක් නෙවෙයි මනෝජ්. නමුත් මේ මොහොතේදී, මේ නිශ්චිත මොහොතේදී පාටලීගේ මේ ස්වාධීන වීම පිළිබඳව දේශපාලන විග්‍රහය මොකක්ද දැනට ලංකාව තුළ ස්ථාපිත වෙලා තියෙන?
ජනබලවේගය නියෝජනය කරපු සමගී ජනබලවේගයේ නායකත්ව මණ්ඩල සමාජිකයෙක් වෙච්චි පාටලි චම්පික රණවක හිටපු ඇමතිවරයා 43 සේනාංකයේ පහුගිය කාලේ පිටුවා ගත්තා. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා සහ ඌ අතර යම් නොහොඳු නොක්කාඩු තියෙනවා කියලත් වාර්තා වුණා. ඒ අතරේ තමයි ඔය ඔහු 43 වෙනි සේනාංකයට වැඩ කරමින් ඉඳද්දී පසුගිය සතියේ ස්වාධීන වෙන්නේ. ඉතින් මීට පෙර යම් ආකාරයකින් අදහස් වමරුණ ඔහු ස්වාධීන වෙලා ආණ්ඩුවේ ඇමති ධුරයක් බාරගෙන කටයුතු කරයි කියලා. දැනට මේ විදුලි බලශක්ති අමාත්‍යවරයා කංචන විජේසේකර ඇමතිවරයා පාර්ලිමේන්තුවේ දුත් යම් විදිහකට කිව්වා පාටි චම්පික රණවක හිටපු ඇමතිවරයා තමන් සමග සාකච්ඡා කරලා මේ ඉන්ධන සම්බන්ධයෙන් සොයා බැලීම් කරනවා, අදහස් දක්වනවා කියලා. එතකොට ඔහුගේ මේ යම් ප්‍රකාශත් එක්ක ඔහු ආණ්ඩුවට එකතු වෙවි කියලා අදහසක් තිබුණා. ඒකට යම් තවත් අර්ථයක් ලබා දෙමින් ඔහු ස්වාධීන වුණා. ඊට පස්සේ ඔහු අදහස් දක්වලා තිබුණා, ඔහුගේ මාධ්‍යවේදීන්ව ප්‍රශ්න කරලා තිබුණා මේ ස්වාධීන වීමේ ප්‍රතිඵලය ආණ්ඩුවේ අවදි දුරයක් බාර ගැනීමද කියලා. ඔහු කියන්නේ මේක සර්වපාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් තමයි කටයුතු කරන්න ඕන, එළියේ ජනතාවගේ අදහස තියෙන සර්වපාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන්. ඔහු යම් විදිහකට කියලා තිබුණා මේ රාජපක්ෂලා ආයි බලයට එන්න බලාගෙන මන්ත්‍රීවරු ටික රණිරට ණයට දීලා ඉන්නේ කියලා. ඉතින් එහෙම තැනක ගිහිල්ලා තමන් නැමැති දුර බාර ගන්න සූදානමක් නැහැ කියලා කිව්වා. සර්වපාක්ෂික ආණ්ඩුවක් බිහි කරනවා නම් එතනට මැදිහත් වෙලා කටයුතු කරන්න සූදානම් බව කිව්වා. ඒ අනුව දැනට ප්‍රකාශ කරන අදහස තුළේ ඔහු ආණ්ඩුවට සම්බන්ධ වෙලා ඇමති ධුරයක් ලබා ගන්න සූදානමක් නැති බව තමයි පේන්නේ. දින නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේලායි වගකීමක් තියෙන නිසා තමන් ඒ වගකීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට ඉටු කරනවා. නමුත් ස්වාධීන මේ වැඩ කටයුතු කරගෙන යනවා කියන අදහස චම්පික රණවක හිටපු ඇමතිවරයා තමන් ස්වාධීන වීමෙන් පස්සේ අදහස් ප්‍රකාශ කරමින් සඳහන් කළා.
ඔව, තමන්ගේ ස්වාධීන වීම පිළිබඳව පාටලී චම්පික රණවක මහතා මෙන්න මේ ආකාරයට මාධ්‍ය ඉදිරියේ අදහස් දක්වා සිටියා.
අපි කොයි රජයක කොයි ආණ්ඩුවක හිටියත් මේ රට වෙනුවෙන්, රටේ කාරණා වෙනුවෙන් අපේ අදහස් අපි ස්වාධීනව පළ කළා. ඒක මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඇතුළත් එහෙමයි, රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවත් එහෙමයි, දැන් විපක්ෂය හිටියත් එහෙමයි. සාමාන්‍යයෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් වෙන්නේ ප්‍රබල විපක්ෂයක් ඇතිවීමත්, ඒ විපක්ෂයට ඊළඟ ආණ්ඩුව බවට පත් වෙන්න පුළුවන් කියන ජනතාවගේ විශ්වාසයත් එක්ක. ඉතින් ඒක කඩ වුණාම රට අරාජික වෙනවා.
ස සතියේ ශ්‍රී ලංකාවේ පවත්වන සුමෙන් අපේ අවසාන වශයෙන් අද දවසේදී අවධානය යොමු කරන බලාපොරොත්තු වන්නේ පසුගිය සතියේදී දේශපාලකයන් දෙදෙනෙකුට ලබා දුන් නඩු තීන්දුව දෙකක් සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට සහ මේ වන විට ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරන සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක විදිහට කටයුතු කරන ප්‍රසන්න රණතුංග මහතාට ලබා දුන් නඩු තීන්දුව සම්බන්ධයෙන් මනෝජ් මේ නඩු තීන්දුව දෙක පිළිබඳව දේශපාලන වේදිකාවේ මොන වගේ කතාබහක්ද ඇති වෙලා තිබෙන්නේ?
දැනට සිව්වසරක සිරදැනුමක් විඳිනවා රංජන් රාමනායකට මන්ත්‍රීවරයා. ඔහුට රූපවාහිනී නාලිකාවකින් කරපු ප්‍රකාශයක් නිසා ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස වෙලා කියලා සඳහන් කරලා නීතිපතිවරයා නඩුවක් ගොනු කරලා තිබුණා. මේ කාරණේ අභියෝගයකට ලක් කරලා ගොනු කරපු මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමට පත් කරපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සම්බන්ධයෙන් මේ 2018 වර්ෂයේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ගත්තු තීරණය සම්බන්ධයෙන් මේ තීරණය අභියෝගයට ලක් කරලා ගොනු කරපු මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට පත් කරපු විනිසුරු මඩුල්ල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සම්බන්ධයෙන් රූපවාහිනී වැඩසටහනකදී රංජන් රාමනායක මන්ත්‍රීවරයා කරපු ප්‍රකාශයක් ලෙස අධිකරණයට අපහාස වුණා කියලා මේ චෝදනාවේ සඳහන් කරලා තිබුණා. අවුරුදු දෙකකට වැඩි කාලයක් මේ නඩුවේ විභාග වීම සිද්ධ වෙලා තීන්දුව ප්‍රකාශයට පත් කරා. ඒ අනුව ඔහුට අවුරුදු දෙකක බරපතල වැඩ ඇතුව අවුරුදු පහකට අත්හිටවපු සිරදඬුවමක් හිමි වුණා. මේ අවුරුදු පහක කාලය ඇතුලේ යම් වැරැද්දක් කරලා තිබුණ තින් රංජන් රාමනායක මන්ත්‍රීවරයා අධිකරණ නියම කරපු දඬුවම ක්‍රියාත්මක වෙනවා කියලා සඳහන් කළා. තමන් සිදු කරපු ප්‍රකාශයෙන් යම් අපහාසයක් නින්දාවක් හෝ හැල්ලුවට ලක්වෙච්ච බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ අදහස වෙනවනම් තමන් මේ සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව කණගාටුවට පත් වෙනවා කියලා රංජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා මේ නඩුව අධිකරණයේ හමුවේ කැඳවූ අවස්ථාවේ ප්‍රකාශ කරා. සිද්ධ වෙච්ච වරදට සමාව ඉල්ලුවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ හින්දා ඔහුගේ තත්ත්වය සලකා බලලා මේ ආකාරයෙන් දඬුවම් නියම කරා කියලා උසාවිය කිව්වා. ඒත් එක්කම ප්‍රසන්න රණතුංග වර්තමාන ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා කොළොන්නාව මීතොට මුල්ලේ ඉඩමක පදිංචි වෙලා ඉන්න පවුල් 24ක් ඉවත් කරලා ඒ ඉඩම විකිණීමට ලබා දෙන්න කෙනෙකුගෙන් රුපියල් කෝටි 6000කට වැඩි මුදලක් බලහත්කාරයෙන් ලබා ගැනීමේ චෝදනාවට වරද කරුණා. ඒ අනුව ප්‍රසන්න රණතුංග වර්තමාන අමාත්‍යවරයාට අවුරුදු දෙකක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කරා කොළඹ මහ අධිකරණය. ඒ අනුව අධිකරණයේ නියෝග කළේ රුපියල් මිලියන 25ක මුදලක් දඩයක් ලෙස ගෙවන්න නියම කරන්න. මේ වසර දෙකක බරපතල වැඩ සහිත සිරදඬුවම වසර පහකට අත්හිටුවන්න කියලා නියෝග කරා. ඉතින් ඔහුට ඒ ආකාරයේ තීන්දුවක් ලැබුණා. රංජන් රාමනායක මන්ත්‍රීවරයාටත් හිටපු මන්ත්‍රීවරයාටත් මේ ආකාරයේ තීන්දුවක් ලැබුණා. දැන් රංජන් රාමනායක මන්ත්‍රීවරයා අවුරුද්දකට වැඩි කාලයක්
හොඳයි. ප්‍රවෘත්තියත් සමගින් අපි අද දවසේ සතියේ ශ්‍රී ලංකාවේ පුවත් විමසුම නිමාවට පත් කරන්නයි සූදානම් වන්නේ. අපිත් සමග සම්බන්ධ වුණේ ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. මනෝජ් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි ලබන සඳුදා නැවතත් හමුවෙමු ගෙවි ගේනන සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තාවන උණුසුම් සහ වැදගත් තොරතුරුකට සම්පිණ්ඩණය කරන්නට ශ්‍රී ලංකාවේ පුවත් විමසුමෙන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.
සුබ දවසක්, බොහොම ස්තුතිවන්තයි.
SBS Radio.
Like කරන්න, share කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook page follow කරන්න.